2016 වසරේ 10 මාසේ 30 භාවනා වැඩසටහන බොහොම භාවනා වැඩසටහන් වලට සහභාගී වෙලා අවබෝධය තියෙන පිරිස සහ ආධුනික අලුත් පිරිස සිටිනවා. ඒ සියලු දෙනාම එකම දහම් මගක එකම දහම් කරුණු රාශියක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දුක පිළිබඳව, දුකෙන් නිදහස් වීම පිළිබඳව, දුකෙහි නිරෝධය පිළිබඳව තාම සරලයි. ඊළඟට තමන්ගේ සිත පිළිබඳව අවබෝධය ඇති කරගන්නයි තියෙන්නේ. සිත පිළිබඳව අවබෝධය ඇති කරගත්තොත් තමයි සැප කියන එක ලැබෙන්නේ, නිවන් සැපය කියන එක. සිත පිළිබඳව අවබෝධ කරගත්තේ නැත්නම් එයාට සැනසෙල්ලක් නැහැ. සිත මුල් වෙලා තමයි හැමදේම අපේ ආධ්‍යාත්මය තුළ පවතින්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ මුල් වෙලා. සැබෑ තත්වයට එහා ගියපු මනෝභාවයක් Tamanට හිරිහැර කරන්නේ, පීඩා දෙන්නේ. සැබෑ තත්වයට එහා ගියපු මනෝභාවය මොනවද? මේ මනෝභාවය වචනේ ඔස්සේ හදාගන්න දේ. අපි හදාගන්න මනෝභාවය තව කෙනෙකුට නෑ. තව කෙනෙක් හදාගන්න මනෝභාවය තවත් කෙනෙකුට පිටින්න්නේ නෑ. ඒ වගේම දෘෂ්ටි. එක් දෙයක් දිහා දකින දෘෂ්ටියෙන් තව කෙනෙක් තවත් ඒ දේ දිහාම බලන්නේ නෑ. දෘෂ්ටිවල ඇති වෙනස්කම, මනෝභාවයන් අතර ඇති වෙනස්කම, මෙන්න මේ මනෝලෝකයේ සැඟවිලා බලන විට මේ ලෝකයේ සත්‍ය පේන්නේ නැහැ. පේන්නේ තමන් විසින් පනවාගත්ත, හදාගත්ත ලෝකය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හැම මිනිසෙකුටම ඇවිදින ලෝකයක්, බඹයක් පමණ ශරීරය ලෝකයයි කියලා පනවන්නේ ඒක. එයාට වෙන් වුණු ලෝකයක් තියෙනවා. මානසික වශයෙන් ගත්තොත් මනෝ ලෝකයක් කියලා මතක් කරනවා. බලන්න ඔබට එහෙම ලෝකයක් තියෙනවද කියලා. ඔබට ලේසි මේ ආනන්ද සාහිණන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. මොකද හේතුව පොතේ තියෙන දේ නෙමෙයි කියන්නේ, දේශනා කරන්නේ හිතේ තියෙන දේ. දැන් පොතේ තියෙන දෙයක් කිව්වනම් ඔබ අතේ පොත තියාගෙන හරි ගිහිල්ලා හරි පොතේ බලන්න වෙනවා. පොතේ මේ කරුණ මෙහෙම තිබුණාම හරි කියලා එහෙම බාරගන්න ක්‍රමයක් නෙමේ බුදුහාමුදුරු දේශනා කරේ. පොතපතේ තිබුණයි කියලා පිළිගන්න එපා කියන කාරණේ තිබුණා. ඒ පමණකින් පිළිගන්න එපා. තථාගතයන් වහන්සේ විසින් දේශනා කළයි කියන නිසා පිළිගන්න එපා. මේ පරම්පරාවෙන් ආනිසා, මේ ආගමෙන් ආනිසා කියලා පිළිගන්න එපා කියන. එහෙම පිළිගන්න ගියොත් ඔබට සත්‍ය මුණ ගැහෙන්නේ නැහැ කියනවා. ඔබේ සත්‍ය හඳුනා ගන්න ඕන ඔබ තුලින්. ඒක පිටින් වචනයකින් නෙමෙයි. ඔබ තුල ඒ දේ නැත්නම් වැඩක් නැහැ. ඔබ තුල ඒ දේ තියෙනවා නම් ඒක වැඩක් තියෙනවා. එකක් තමයි අපි ප්‍රශ්නයේ ගැටලුව අඳුන ගැනීම. ඊළඟට වැදගත් දේ තමයි ඒකේ නිදහස් වීම. තමන්ගේ සිත පිළිබඳව සිතේ තියෙන ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්න ඕන. එහෙම අවබෝධ කරගෙන තමයි සිත ගමනය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට දැමිනෙන පුජ්‍යලයන්ගෙන් විමසන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සේවකයෝ වේවා, ගවයන් වේවා, අශ්වයන් වේවා, දරුවන් වේවා ඔබ පාලනය කරන්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ ඕන් දෙන උත්තරය තමයි, ස්වාමීනි මම ඉස්සෙල්ලම ස්වභාවය අඳුන ගන්නවා. ස්වභාවය අඳුනගෙන ඒ ස්වභාවයට තමයි මම පිළියම් සපයන්නේ කියනවා. ආන් ඒ වගේ තමයි රාක්මනේ මානවකයා කුමාරයෙනි කියලා මතක් කරන්නේ. මමත් මේ සිත දමනය කරන්න ඉස්සෙල්ලම ස්වභාවය අඳුන ගන්නවා. එහෙම ස්වභාවය හඳුනගන්නේ නැතුව සිත දමනය කරන්න බෑ. මොකද්ද සිතේ තියෙන ස්වභාවය? මොකද්ද ඉන්ද්‍රයන්වල පවතින ස්වභාවය? මේක කියලා දුන්නට ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඔබම තේරුම් ගන්න ඕන ඔබේ ස්වභාවය. ඔබේ ස්වභාවය ඔබ හඳුන ගන්න ඕන. ඊට පස්සේ ඔබේ මානසික ආකල්පමය ස්වභාවය, දෘෂ්ටිමය ස්වභාවය ඔබටම පේනවා. ඔබේ සිහිය පවතින ස්වභාවය, ඔබේ සමාධිය පවතින ස්වභාවය, ඔබේ උත්සාහය පවතින ස්වභාවය, ඔබේ මානසික ජීවන ස්වરૂපය ආදී කටයුතු හැම දෙයක්ම ඔබට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ පේනවා, ආ මෙන්න මගේ රටාව. ඔබේ රටාවට ඔබ සිටිනවද? එහෙම නැත්නම් ධර්මයෙන් කියාදෙන නිරෝධයට, විමුක්තියට, සහනශීලීත්වයට ඔබ පත් වෙනවද? ඔබම කල්පනා කරලා බලන්න ඕන. අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ මගේ රටාව නැති කරගෙන ධර්මයේ සත්‍යයේ ස්වභාවයට, නිදහසේ ස්වභාවයට, විමුක්තියේ ස්වභාවයට පත් වෙන්න. ඒකට මගේ රටාව කියලා කියන්නේ මමත්වයේ දැකීම, මමත්වයේ අවබෝධය, මමත්වයේ ස්වરૂපය. දැන් ඔබට පැහැදිලි ඇති, මම ගන්න ඕන මගේ පැත්ත නෙමෙයි. මම බලන්න ඕන මගේ පැත්ත ඉඳලා නෙමෙයි. කොහොමද ධර්මයට පිවිසලා ධර්මයෙන් ලෝකේ දකින්නේ? එතෙන්ට ඔබේ මනස වෙනස් කරගන්න තැන තමයි ඔබ ධර්ම අවබෝධය කරගන්නවා කියලා කියන්නේ. ඔබේ ස්වરૂපයෙන් ඔබ බලන්නට ගියොත් ඔබට පේන්නේ ඔබේ සංකල්පය, ඔබේ මතවාදය, ඔබේ මානසික ගුණාංගය, ඔබ මවාගත් ස්වરૂපය. ඒ වේදනාවෙන් ලෝකේ ස්පර්ශ කරන්නේ, ඒ දෘෂ්ටියෙන් ලෝකය දකින්නේ. මේ පවතින කරුණු ඔබ තුල මේ ලෙසම පවතිනවද කියලා හරියට තේරුම් ගන්න. සිත පිළිබඳව තියෙන අවබෝධයේ දුර්වලතාවය තමයි සිත දමනය කිරීමට තියෙන බාධාව. සිත දමනය කරන්න තියෙන පහසුම ක්‍රමය තමයි සිතේ ස්වභාවය හඳුනා ගැනීම. මේ ලෝකේ ස්වභාව ධර්මයක් තියෙනවා. ඒ ස්වභාව ධර්මයට පුරුණාට පස්සේ ඒක අපිට දැනෙන්නේ. අපි කීපයක් මතක් කරමු. මේ පෘථුවිය භ්‍රමණය වෙනවා තාම වේගයෙන්. අපිට ඒක දැනෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඒකට හුරු වෙලා තියෙනවා. කන්දක් නගින විට අපේ ශරීරයේ තියෙන ඇංගල් එක ස්වરૂපය වෙනස් වෙනවා. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. රථ වාහනයක වේගයෙන් ඇදීගෙන යනකොට ඒ ඇදීගෙන යන වේගයට අපේ ශරීරය හුරු වෙනවා. ඊට පස්සේ ඒක අමුත්තක් විදියට දැනෙන්නේ නැහැ. ඒ වේගයේ ඒ ක්‍රමයේ හඳුනාගත්තේ නැති වුණොත් ශරීරයේ තමයි එයාට අසාත්මිකතාවයක් අසමතුලිතතාවයක් ඇති වෙන්නේ. මනසේ ස්වභාවය ස්වરૂපය හරියටම නුවණින් අවබෝධ කරගන්න කෙනා අන්න ඒ වගේ මනසේ ස්වરૂපයට ඔරොත්තු දෙන්න පුළුවන් ගුණයක එයා පිහිටනවා. එහෙම නැත්නම් ලෝකයට ඔරොත්තු දෙන්න පුළුවන් ගුණයක එයා පිහිටන්න පටන් ගන්නවා. පුජ්‍යලත්වයේ විසින් යමක් අවබෝධ කරගන්න ඕනය, තේරුම් ගන්න ඕනය, විඳින්න ඕනය, තමා විසින්ම මේ සසර කෙලවර කළ යුතුය කියන අදහසක් ඇති කරගත්තොත් එයාට පුළුවන් කමක් නැහැ ඒක සම්පූර්ණ කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පුජ්‍යලත්වයයි ප්‍රධානම බාධකය. ඔබ පුජ්‍යලේ කැඩේට බණහන්ඳ ධර්මයේ තේරුම් ගන්ඳ නිවන් දකින්න නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. ඔබේ තියෙන පුජ්‍යලත්වයේ මමත්වයේ දුරු කරන්නටයි ඔබ උත්සාහ කරන්න ඕනේ. මමත්වයේ දුරු කළාම වෙන්නේ මොකන්ද? කෙනෙක් නැති වෙනවා. කෙනෙක් නැති වුණාට පස්සේ ඉන්ද්‍රියන් කාගේද? කෙනෙක් නෙමෙයි. තමාට අයිති වස්තු දේපල ඇත්නම් ඒවා කාගේද? කෙනෙක්ගේ නෙමෙයි. තමන්ගේ නිලය තානාන්තරය කුමක්ද? තමන්ගේ නෙමෙයි. ඒ දැනීම දැනෙනවට මමත්වයේ සිත කැමති නෑ. මමත්වයේ සිත කැමති පුජ්‍යලේක් හැටියට දැනෙනවට. දුක් වින්දත් සැප වින්දත් පුජ්‍යලාගේක් හැටියට විඳින්නයි කැමති. ඒකම නිවන් දකින්න ආවහමත් මෙයා පෙරල ගන්නවා. කොහොමද හිතන්නේ? පුජ්‍යලේ කැඩියද මන් නිවන් දකින්න ඕන. පුජ්‍යලේ කැඩියද නිවන් දකීද? පුජ්‍යලේ කැඩියද නිවන් දකින්නේ නැහැ. කිසිසේත්ම පුජ්‍යලයා නිවන් දකින්නේ නැහැ. පුජ්‍යලත්වය දුරු කරන්න මහන්සි වෙන්න ඕන. දැන් මේ දෝෂය ඔබ ළඟ තියෙනවද කියලා බලන්න. මං හිතන්නේ 100ට වැඩි ප්‍රතිශතයක මේ දෝෂෙත් තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙනවා, ඊටාම බහුලව තියෙන ප්‍රශ්නයක්. නුවණින් ඔබේ පුජ්‍යලත්වය හඳුනා ගන්න. සෑම විටම පුජ්‍යලත්වය දුරු කිරීමෙන් සැනසීම ලබන්න පුළුවන්, නිරෝධය ලබන්න පුළුවන්, අවබෝධයට පත් වෙන්න පුළුවන් කියන ගුණය තුලම තමා සිටිය යුතුයි. තමා දෙසට හැරෙන්න. දැන් මේක එක එක තරාතිරම් වලින් අපේ පිනතුන් තේරුම් අරගෙන තියෙන්නේ. තමා දෙසට හැරෙන්න. තමා දෙසට හැරෙනවයි කියලා හිතනවා සමහරලාට. හිත දිහා බලන එක තමා දෙසට හැරෙනවයි කියලා හිතනවා සමහර අය. ඉන්ද්‍රියන් දෙසට හැරීම තමා දෙසට හැරීමයි කියලා හිතනවා. තමාගේ සිත තුළ පවතින සිතුවිලි දාමයේ දෙස බලා සිටීම තමා දෙසට හැරුණයි කියලා සමහර අය හිතනවා. ඒකක්වත් තමා දෙසට හැරීම නෙමෙයි. ඔබ තවමත් තමා දෙසට හැරී නැහැ. තමා කුමන හෝ පැත්තකට හැරිලා ඉන්නවනම් ඔබ තවමත් තමා දෙසට හැරිලා නැහැ. ඔබ කුමන හෝ දෙයක් ක්‍රියාවක යෙදিলা තියෙනවනම් ඔබ තාම තමා දෙසට හැරිලා නැහැ. ඔබ කුමක් හෝ දකිමින් සිටිනවනම් ඔබ තවමත් තමා දෙසට හැරිලා නැහැ. පැහැදිලිද? දැන් තේරුම් ගන්න පරාසයන් වල තියෙන අඩුපාඩුකම්. ඔබ නිවැරදිවම තමා දෙසට හැරෙන්න ඕන. තමා කියන කෙනාගේ ස්වરૂපය තමන් දකින්න ඕන. ඇත්තටම තමා කියන කෙනාගේ ස්වરૂපය මොන වගේද? ඔබ නිවැරදිවම ඔබ දෙසට හැරුණොත් ඔබට පේනවා. තමා කියන කෙනා දෙසට හැරුණට පස්සේ පේන දේ තමයි හරියටම හැරුණොත් ඔබ ඒ ශූන්‍ය වූ දෙයක්, හිස් වූ දෙයක්, හැඩයක් නැති දෙයක්, ස්වરૂපයක් වර්ණයක් නැති දෙයක්, කිසිදු බරක් ප්‍රමාණයක් නැති දෙයක්. කවුද මේ? තමා. කිසිදු ක්ලේශයක් නැති කෙනෙක්. නමුත් තමා කියන්නේ එච්චර ප්‍රබාස්තර භවකින් යුක්ත සිතක් වුණාට මෙයා හදාගත්ත වේගය තුල අර ප්‍රබාස්වර බව එකක්වත් දකින්නේ නැහැ. ඒ නිසා තමයි තමා දකින්නේ නැහැ කියන්නේ. තමන් නිතරම දකින්නේ බාහිර දෙයක් පිළිබඳවමයි. තමා දෙස නොවේ. සිත තුළම දකින්නේ බාහිර දෙයක් ලෙස. සිත තුලම දකින්නේ පුජ්‍යලය. සිත තුලම දකින්නේ යම් යම් වස්තුන්. සිත තුලම දකින්නේ තමා හදාගත්ත දෘෂ්ටිය මායාව. ලෝකෙන් ලබා දුන්න දෘෂ්ටිය මායාව. ගොඩාක් දෘෂ්ටි අපි හදාගත්තේ වත්මේ ලෝකෙන් අපිට දෙනවා දෘෂ්ටි. ඒක දුන්නාම ඒ විදිහට තමයි යාට පේන්නේ. මේකයි ආගම කියලා දුන්නොත් එයාට ඒ විදිහට ආගම පේනවා. මේක තමයි සංස්කෘතිය කියලා දුන්නොත් එයට යාට ඒ සංස්කෘතිය ඒ විදිහට පේනවා. මේකයි හොඳ වැඩ කියලා පෙන්නොත් එයාට හොඳ වැඩ කියලා ඒව පේනවා. මේවයි නරක වැඩ කියලා පෙන්නොත් එයාට ඒක නරක වැඩයි කියලා පේනවා. ඒ ආත්ම සංවේදීත්වයෙන් තොර වූ ලෝකෙන් ලබා දුන්නු දෘෂ්ටි ජාලය. එතකොට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම දෘෂ්ටි ජාලයක්ම නෙමෙයි. තත්ත්වාකාරයේ සත්‍යයක් තියෙනවා. තත්ත්වාකාරයේ පින තියෙනවා. තත්ත්වාකාරයේ පව තියෙනවා. තත්ත්වාකාරයේ කුසලයේ තියෙනවා. තත්ත්වාකාරයේ අකුසලයේ තියෙනවා. අන්න ඒක තෝරගන්න එන්න ඕන දෘෂ්ටි වලින් තොරව. ඕනම ගණිතය ගැටලුවක් අඩු වැඩි කරලා බෙදලා කියලා හදලා ඔක උත්තරේ ලබා ගන්න පුළුවන්. පුදුමේ කියලා කියන්න පෙනුතුනේ මේ නිර්වාණ ධර්මයේ කියන එක එහෙම බෙදලා කියලා මැනලා හදන්න බැරි එකක්. ලෝකීය විද්‍යාව පුජ්‍යලයට ගෝචරයි. ඒත් මේ ලෝකෝත්තර විද්‍යාව පුජ්‍යලත්වයෙන් තොරයි. සිත පිහිටවන්න තැනක් නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. සිත කියලා දෙයක් නැති අවස්ථාව. සිත කියලා සිත පිහිටවන්න තැනක් නොවේ අපිට අවශ්‍ය කරන්නේ. සිත කියා දෙයක් නැති අවස්ථාව. ඒ කාරණේ තේරුම් ගත්තාද? සිත කියලා දෙයක් නැති අවස්ථාවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සිත පිහිටවන්න තැනක් නෙමෙයි. සිත පිහිටවන්න බෑ කොහොමවත්. පිහිටවන්න ගියොත් මොකද වෙන්නේ? කොතන පිහිටෙව්වත් එතන ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්සය තියෙන බවයි බුදු පියාණන් වහන්සේගේ දේශනය අවබෝධය. ඒ පිහිටවන හැම තැනකම උපාදානස්කන්ධය පවතිනවා. කාලය පවතිනවා. ලෝකය පවතිනවා. එවනම් අහසේ පිහිටෙව්වත් මහ පොළොව යට පිහිටෙව්වත් ජලයේ පිහිටෙව්වත් මායාවෙන් බේරෙන්නට නම් තැනක් නැත. මේ උපාදානස්කන්ධේ නිදහස් වීමම පමණයි මායාවෙන් නිදහස් වෙන්නට තියෙන්නේ. දැන් මේ උත්සාහ කරන්නේ ඔබ මායාවට නොපෙනෙන තැනක සැඟවෙන්න. ඒ උත්සාහය සාර්ථක කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයන් සවාගත්ත මායාවට නොපෙනෙන තැන. අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡේ කියලා කියන්නේ මායයට දකින්න බැරි තැනකට යන්න. මායයට දකින්න බැරි තැනක ඉන්න ඕන. බලන්න ඔබ ඉන්න තැන මායයට දකින්න පුළුවන්ද බැරිද? මායය අල්ලගෙන ඇයිද? එහෙමනම් ඔබ තාමත් හරි තැන තෝරගෙන නැහැ. ඔබට මායයා නොපෙනෙන, මායයාට ඔබව නොපෙනෙන. විශිෂ්ට ඥානයෙන් විශිෂ්ට පරේක්ෂකයෙක් ගවේෂකයෙක් මේ සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධ වෙනතුරුම විමර්ශනය කළ යුතුයි. පිළිවෙතක් අනුගමනය කළ යුතු නෑ, විදර්ශනා කළ යුතුයි. ඒ කියන්නේ විදර්ශනා කියලා කියන්නේ දාර්ශනිකයෙකු විය යුතුයි. බුදු පිළිවෙතක් නැහැ. පිළිවෙතක් අනුගමනය කළා සත්‍ය අවබෝධ කරන්න බෑ. බුදු වචනයක් මන්ත්‍රණය කරලා සත්‍ය අවබෝධ කරන්න බෑ. කියව කියව ඉඳලා කළ යුතු දේ ඔබම සොයාගත යුතුයි. මේ දේ කරන්නට, මේ දේ නොකරන්නට කියලා උගන්වීමට පුළුවන් කමක් නැහැ. සත්‍ය පවතින්නේ වචනවලින් තොරව, සංකල්පවලින් තොරව, ක්‍රියාවෙන් තොරව. සත්‍ය පවතින්නේ වචනවලින් තොරව, සංකල්පවලින් තොරව, ක්‍රියාවෙන් තොරව. එහෙමනම් ඔබ කොතන සිටගෙනද සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ? සංකල්පවල සිටගෙනද, වචනවල සිටගෙනද, ක්‍රියාවේ යෙදිලද? මේ සත්‍ය ලේසියෙන් ලෝකේ කෙනෙක් අවබෝධ කරන්නේ නැහැ. ඉතාම සුළු පිරිසයි. ඒකට හේතුව මේ සත්‍ය අවබෝධ කිරීමට තරම් වීරයක්, බොහෝ ලෝක සත්වයාට නැහැ. තමා තුල දකින මිසක් තමා ඉක්මවා දැකීම කියන එක ඇති කරගන්න ශක්තියක් නැහැ. අර ජලයේ ජීවත් වන සතුන් අතර ජලයේ සහ ගොඩ දෙකේම ජීවත් වෙන්න පුළුවන් සතුන් ප්‍රමාණය බොහෝම සුළු පිරිසයි. ආන් ඒ වාගේ මේ සංසාර සාගරයෙන් ගොඩට ඇවිල්ලා ජීවත් වෙන්නට පුළුවන්කම තියෙන නිස්වර්ගයාද ඉතාම සුළුයි, අල්පයි. අනිත් අයට පුළුවන් තමන්ගේ සංසාර සාගරය තුළම විඥාන සාගරය තුළම ඒ මානසික සංස්කාර සාගරය තුළම ජීවත් වෙන්න පමණයි. දුර්ලභ මිනිසෙක් තමයි ගොඩ වෙලා බලන්නේ. පාලනයකින් තොරව සංයමය, පාලනයකින් තොරව දැකීම, පාලනයකින් තොරව ජීවිතය, පාලනයකින් තොර සිහිය, පාලනයකින් තොර ප්‍රඥාව, පාලනයකින් තොර සමාධිය, පාලනයකින් තොර අවබෝධය. ඔබ අසා තියෙනවද? අවබෝධ කොට තියෙනවද? එහෙම දෙයක් ලොව තියෙනවද? තියෙන්න පුළුවන්ද? එහෙම දෙයක් ලොව තියෙනවා. පාලනයෙන් තොරවීම කියන එක හඳුනා ගන්න බෑ පුතඥ මට්ටමේ සිටියේදී. පාලනයෙන් තොරව සිටීම කියන එක ගොඩක් කලාවට පුදජන මට්ටමේදී හඳුනගන්නේ තමන් ඉන්න මනසෙම ඉන්න විදියට රැඳිලා ඉන්නවා උන දෙයක් උනාවි කියලා. ඒකට හේතු සලකන්නේ පාලනයෙන් තොරව ඉන්නවා කියලා. එහෙම නැත්නම් වෙන දේ දිහා බලාගෙන සිටියොත් එහෙම යා හිතන ඔන්න මම පාලනයෙන් තොරව ඉන්නවා කියලා. පෘථජන මට්ටමේ පාලනයෙන් තොරවීම කියලා කියන්නේ අකිරියාදවාදය. ලෝකේ ඉතාම ප්‍රබලව පැතිරිච්ච දෙයක් තමයි නිගන්ඨ දහමත් එක්ක අකිරියාවාදය. ඒකට මේ අකිරියාවාදයේද බුදුදහමින් පාලනයෙන් තොර ජීවිතය කියලා කියන්නේ. කර්මයේ නිදහස් වීම කියන්නේ අකිරියාවාදයට නෑ. ඒක සියුම්ම බලන කල තමන්ටම තේරෙනවා අකිරියාවාදය තුළ තියෙන්නේ ක්‍රියාව. අකිරියාවාදී විය යුතුයි කියන ක්‍රියාව. ඔබ හසු වෙන්න ඕන අකිරියාවාදී ක්‍රියාවකටද? ක්‍රියාවාදී ක්‍රියාවකටද අක්‍රියාවාදී ක්‍රියාවකටද ඔබ හසු වී සිටින්නේ? දැන් ඔබේ සිහිය හොයනවා ඇති සිහිය පිහිටවන්න තැන. පිහිටවපු තැනක සම්මා ගුණය නැත. පිහිටවන්න තැනක් ඇත්නම් ඒ තැනද සම්මා ගුණය නැත. යම් තැනක පිහිටා නැද්ද සියල්ලගෙන් නිදහස් වී ඇද්ද එතන සම්මා ගුණය ඇත. එය පිහිටවන කෙනෙක් පවත්වන කෙනෙක් එයට ගෝචර වන දෙයක් නැත. වැරදි විදියට පිහිටෙව්වොත් පිහිටවන කෙනෙක් එය පවත්වන කෙනෙක් සහ එයට ගෝචර වන දෙයක් ඇත. ධර්මයෙන් ඔබ තුල ඇති අවුල් ලිහා ගන්න, වැරදි නැති කර ගන්න, දුරු කර ගන්න. ඔය කරුණු කාරණා සියල්ලට අනුගත වීම ධම්මානුධම්ම ප්‍රතිපත්ති පිරීම ටික වේලාවක් මෙහෙඳව සංසුන්ව ධර්මයේ දෙන්න ධර්මයේ හොඳින් ජීවිතයට සම්බන්ධ කරගන්න බද්ධ කරගන්න හොඳින් දේශනාවම සම්පින්ඩණය කර සෑම විටම පිළිතුරු සපයා ගන්න ඕන. එක කරුණකර පිළිතුරු සපයනකොට තව පැත්තකින් වරදක් සිදු නොවන විදියට පිළිතුරු සපයන්න ඕන. දැන් අපි මේ සංසාර ඕගය තරණය කරන්න කොච්චර දේවල් තියෙනවද? බුදුහාමුදුරෝ කාමෝගය, ditthiyogaya, අවිද්‍යාවෝගය කියලා වචන වලින් දේශනා කරලා තියෙනවා. මම මෙහෙම වචන වලින් දේශනා කරන්න. එකක් තමයි පුජ්ජල ඕගය. පුජ්ජලත්වය විසින් මවා ගන්න, හදා ගන්න දේවල් තරණය කරන්න තියෙන අපහසුතාවය. ඊට පස්සේ ආගමික ඕගය. අපි විවිධ ආගම්වල ඇති අය ඇති ඒ ආගම්වලින් ඒ න්‍යායන්වලින් ඒ අනුශාසනාවන්වලින් අපිට ඇති වෙච්ච දෘෂ්ටි තරණය කරන එක. ඊට පස්සේ ජාතික ඕගය, ජාතික ස්වરૂපයේ විවිධ ඕග තරණයන් තියෙනවා. ඒ දේවල් තරණය කරගන්න ලේසි නෑ. ඊට පස්සේ තමන් ඇලුම් බැඳුම් ඇති අර කාමෝගය කියලා කිව්වේ ඒකට. මේ ලෞකික ජීවිතයේ තියෙන මේ බන්ධන වලින් හිත නිදහස් කරගන්න එක කොහොමද මේකෙන් හිත ගලව ගන්න? ගත ගලව ගත්තත් හිත ගලව ගන්න බෑ. පුජ්ජලයෝ මලත් හිතෙන් බැඳිලා නම් ඊළඟට ජීවත් වෙන්නේ එතන. මේ ලෝකේ ලොකුම බැඳීම තියෙන්නේ මනසින්. මේ ලෝකේ හැම දෙයකින්ම නිදහස් වෙන්න හරි ලේසියි. වස්තු සම්පත් වලින් නිදහස් වෙන්නත් පුළුවන්. පුජ්‍යලයන්ගෙන් නිදහස් වෙන්නත් පුළුවන්. ලෝකෙට ආස කරන් නැතුව ජීවත් වෙන්නත් පුළුවන්. නමුත් Tamange හිතෙන් නිදහස් වෙන්න අමාරුයි. දැන් සමහර අය කියනවා අපි ධන සම්පත් වලට ආස නැහැ. සමහර අය දරුවන්ට බිරිඳට ඕවට අපිට ආස නැහැ, වැඩි බැඳීමක් නැහැ කියලා කියනවා. වස්තු සම්පත් වලට බැඳීමක් නැහැ කියලා කියනවා. නමුත් ඒගොල්ලන්ගේ බැඳීම කොතනද තියෙන්නේ? තමන්ගේ සිතට තමන් බැඳිලා තියෙනවා. එහෙමනම් මේ ලෝකේ තියෙන ලොකුම බන්ධනේ තමයි තමන්ට සිතට බැඳිනු ස්වභාවයෙන් ගිලෙන්න බැරි අය. තා අපිට හමු වෙලා තියෙනවා අනිත් ඒවට බැඳීමක් නැහැ. නමුත් දෘෂ්ටියට බැඳී ගිය ස්වභාවයේ, සංකල්පයට බැඳී ගිය ස්වභාවයෙන්, මමත්වයට බැඳී ගිය ස්වභාවයෙන්, පුජ්‍යලත්වයට බැඳී ගිය ස්වභාවයෙන් නික්මෙන එක, නිදහස් වෙන එක ලේසි නෑ. ඒ බැඳීම තමයි ඔබ මුලින්ම සිඳලිය යුත්තේ. ධනයට බැඳී යාම නෙමේ, බිරිඳට බැඳී යාම නෙමේ, ඒ බැඳී යාම එච්චර ප්‍රබලව නෙමේ. ඒ බැඳියාම මමත්වයත් එක්ක බැඳියාම දිහා බලනකොට ඒ බැඳියාම එච්චර බර නැහැ. අපි තරාදීක එක පැත්තකට දානෝ මමත්වයේ බැඳීමේ බර. තව පැත්තකට දානෝ ඔබ ස්වාමියාට, බිරිඳට, වස්තු සම්පත්වලට, දුව දරුවන්ට, යහළු එහෙලියන්ට මේ තියෙන බැඳීම් ටික එක පැත්තකට දානවා. අර ඔක්කොම තව කියන්න පුළුවන් ගොඩාක් දේවල්. ඒ හැම බැඳීමක්ම තියෙන එක එක පැත්තකට දානවා. ඔබ හිතන්නේ මොන පැත්තද බර? තේරුම් ගන්න ඇති මේ පැත්තේ ගොඩ වැඩි නිසා මේ පැත්ත බර වැඩි ඇති කියලා. නෑ, ඇත්ත වශයෙන්ම එක ධර්මයක් වුණාට මේ දේ තමයි වැඩි. හරියට අපි මේ අල්ලි ප්‍රමාණය ගන්න යකඩ ගුලිය එක පැත්තක තියෙනවා. මේ අල්ලි ප්‍රමාණයට අපි ගන්නවා පුළුම් හරි වෙනත් ද්‍රව්‍ය කොටසක්, ඒක පැත්තක තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයෙන් වැඩි යකඩ පැත්ත බර වෙනවා. මේක ප්‍රමාණයෙන් කුඩා වුණාට බරෙන් වැඩි මමත්වේ. ඒ නිසා පුජ්‍යලත්වයට බැඳී යාමයි ධාම ප්‍රබල බැඳී යාම. ඒක බුදුහාමුදුරෝ දේශනා කරේ කොහොමද? මෙන්න මේ වචනෙන් දේශනා කරේ. සංහිත්තේන පංච උපාදානස්කන්ධං දුක්ඛ. මම ඉතා කිටියෙන් කියන්න ලොකුම දුක මෙන්න ප්‍රශ්නේ. යමෙක් දුරු කරනවද පංච උපාදානස්කන්ධය, එයාට තමයි මහණෙනි මම ශ්‍රමණයා කියලා කියන්නේ. ශ්‍රමණ සූත්‍රවල දේශනා කරලා තියෙන හිමයි. යමෙක් මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවද, මේ පංච උපාදානස්කන්ධේ නිදහස් වෙනවද, මම යාට ශ්‍රමණයා කියලා කියනවා කියනවා. එහෙනම් ඔබටත් ශ්‍රමණෙක් වීමේ හැකියාව තියෙනවා. ඇඳුමින් මොකක් වුණා යමෙක් මේ පංච උපාදානස්කන්ධේ ඉක්මවන්නේ නැද්ද? ඔව්, ශ්‍රමණෙක් නොවේ. මනස දුරු කළ ඇති කෙනෙක් කියන එක අදහස. මනස දුරු කරලා, එහෙම නැත්නම් මනසින් නිදහස් වූ කෙනෙක් ශ්‍රමණ. මනසට බැඳී ගිය කෙනෙක් නෙමෙයි, මනසින් නිදහස් වුණු කෙනෙක්. අර පේනවා බොහෝ පෙරේස තාම මනස ඇතුළෙම ආම ප්‍රශ්න විසඳ ගන්න බෑ. කමක් නෑ, දිගට හරහට යුද වදින්න ඕන. තරඟයෙන්ම මිස දිනුම තීරණය කරන්නේ තරඟයකින් තොරව නෙමෙයිනේ. යම් ජයග්‍රහණයක් ලැබිය යුතුයි කියලා අදිෂ්ඨානයක් තියෙන පුජ්‍යලයා එකවරක් පෙරදුනත් එයා තවවරක් ඉදිරිපත් වෙනවා. දහස්වරක් ඉදිරිපත් වෙලා හෝ කෙසේ හෝ ජයග්‍රහණය ලබනවා. පුජ්‍යලයේ හැටියට ඔබ සිටියොත් ඔබට ජාති ජරා ව්‍යාධි මරණ සතර ආපා දුක් සංසාරයේ අනේක විද දුක් කම්පටළු වලට ඔබ හසු වෙන ස්වභාවයට එනවා. ඔබට යම් මොහොතක හැකියාව ලැබුණොත් ඔබව ඉක්මවා යන්න. ඔබට යම් වෙලාවක හැකියාව ලැබුණොත් වෙන යමක් ඉක්මවා යන්න නෙමෙයි. මොකද්ද උත්තරේ? ඔබව ඉක්මවා යන්න. මෙච්චර කාලයක් ඔබ යම් දෙයක් ඉක්මවා ගියා. ඒ වෙනස හඳුනා ගන්න. දැන් ඔබ යම් දෙයක් ඉක්මවා යනවා නෙමෙයි, යම් කෙනෙක් ඉක්මවා යනවා නෙමෙයි. ඔබව තුතියන්නේ ඔබවම ඉක්මවා යන්න. ඔබ යමෙක් ඉක්මවා ගියාම ඔහුට වඩා උසස් කෙනෙක් ඔබ තුළ ඔබට දැනෙනවා ඇති. හැබැයි ඔබවම ඔබ ඉක්මවා ගියොත් ඔබට දැනෙන්නේ කුමක්ද? විවිධ පිළිතුරු ලැබෙන්න පුළුවන්. බලමු මොන වගේ පිළිතුරුද කියලා. පැවැත්මක් නැති තත්ත්වයක්. ඒ වගේද? හරි. තව නෑ. තමාගේ නිදහස් වීම දැනෙනවා. තව බලමු පිළිතුරු මොන වගේද. මේ විශ්වීය ධර්මය කෙනෙක් විඥානවාදී කියලා හිතුවොත් එහෙම එයා විඥානය තුළ මේක අවබෝධ කරවන්න, විඥානය තුළ මේක පවත්වන්න, විඥානය තුළ මේක පිහිටවන්න උත්සාහ කළොත් ඒක හරියට මෙන්න මේ වගේ වැඩක්. ලෝක බෝලේ ගෙනල්ලා තමන්ගේ කාමරෙන් තියාගන්න හිතනවා වගේ වැඩක්. අර කඩේ තියෙන ප්ලාස්ටික් බෝල නෙමෙයි, ලෝක බෝලේ තියෙන. ලෝක බෝලේ ගෙනල්ලා තමන්ගේ කාමරෙන් තියාගන්න කෙනෙක් හිතනවා. යමෙක් විඥානවාදීව මේක තේරුම් ගන්න ගියොත් එහෙම යාට වෙන්නේ ඒක. එයා දන්නේ නැහැ ලෝකේ බෝලේ උඩයි කාමරය හැදිලා තියෙන්නේ කියලා. මං හිතන්නේ වැඩේ අත්‍යරද්ද සිද්ධ වෙන පොඩක් දෙනේ කතර ඔය ප්‍රමාදයත් ඒකනේ අවබෝධයට. මෙයා හිතනවා ලෝක බෝලේ ගෙනල්ලා කාමරෙන් තියාගන්න. ඒ වගේ කෙනෙක් එහෙම හිතවිල්ලක් තියෙන කෙනෙකුට මොනතරම් මෝඩකමක් තියනවද කියලා පේනවද ඒකේ? අනවබෝධය නිසා තියෙන මෝඩකම. හඳට ගල් ගහපු මිනිස්සු ඉන්නව නේද ලංකාවේ? හඳට ගල් ගහපුවයි ඉන්නව දෙනියාවේ මොරෝක පැත්තේ වගේ හිටියයි කියලා කියනවා. නුවර පැත්තේ තිරියද මන් දන්නේ. කඳු ප්‍රදේශ වලට බොහොම හද සමීපෝ පේනවනේ. ඉතින් ওই හඳට ගල් ගහපු බලාතකට ගිහිල්ලා මම නිකවර එක මිනිස්සෙකුට ඇහුවා මේ හඳට ගල් ගහපු කියන අර කන්දේද කියලා. ඊට පස්සේ ඔව් කිව්වා. මම ඇහුවා ඇයි ගල් ගහගන්න බැරි වුනේ කියලා. බැරේ මාත්‍යෝ මේ කාලේ මම කිව්වා මාත්‍යෝ මේ දේව බලේනේ කිව්වා. ඒ කියන්නේ මම එතකොට කල්පනා කරා තාමත් ඉන්නවා කියලා. දෘශ්‍ය මායාවට හැටියට ඉතාම සමීපව පේනවා. මුහුදේ අනිවාර්යයෙන්ම සිටිජයේ කෙළවරේ ඉර ඒකාන්තයෙන් අල්ල ගන්නන පුළුවන් වෙයි කියලා හිතෙනවා. සිටිජය කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. දැන් පේන විදිය හරි කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒක තමයි මුලාව. ඇහෙන විදිය හරි කියලා හිතුවොත් ඒක තමයි මුලාව. ආග්‍රහණය වෙන විදිය හරි කියලා හිතුවොත් ඒක මුලාව. රස දැනෙන විදිය හරි කියලා හිතුවොත් ඒක මුලාව. ශරීරයට දැනෙන විදිය හරි කියලා හිතුවොත් ඒක මුලාව. හිතට හිතන සංකල්පය හරි කියලා හිතුවොත් ඒක මුලාව. ඒ ඔක්කොම එකතු වෙලා මට පේන්නේ හරි විදියටයි කියලා හිතුවොත් ඒක මුලාව. මම හරි කියලා හිතුනොත් ඒක මුලාව. හරි වැරදි වෙන් කරන්න නිය ඒක මුලාව. දැන් මේ ඔක්කොම අහගෙන ඉඳලා අහන්නේ මගෙන් හාමුදුරනේ අපි දැන් මොකද්ද කරන්න ඕන? කරන්න දෙයක් නැති වගේ. ඒ කියන්නේ නොකර ඉන්න කියන එක නෙමෙයි. කරන්න දෙයක් නැති වගේ ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්න ඕන. එහෙම නැතුව මුකුත් නොකර හිටියොත් නම් ඒක ලොකු විනාශයක්. තමා තුළම තමා අවබෝධ කරන්නට ඕන මේ ක්‍රියාව තුළ අවිද්‍යාව තියෙනවා. මුකුත් නොකර ඉන්නට යන්න එපා. නොකර ඉන්නට ඔබ ගියොත් මුකුත් මොකද වෙන්නේ? එතන අකිරියාවාදය කියන එක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාවෙන් තොර වාසය කිරීම කියන එක එතන ඇති වෙනවා. ක්‍රියාවෙන් තොර වාසය ක්‍රියාවක්. ක්‍රියාවෙන් තොර වාසය ක්‍රියාවක්. නිවන විඥාණයට දර්ශන වෙන දෙයක් නෙමෙයි, විඥාන අනිදස්සන. ධර්මයේ සඳහන් වෙන්නේ ඒක තමයි. දර්ශනීය වෙන දෙයක් නෙමෙයි. විඥානගත වුණොත් එහෙම හරි ප්‍රශ්නයක්. නැයි විඥානේ තුලට කිමුදුනොත් එහෙම විඥානේ තුල මහා දර්ශන වේගයක් තියෙනවා. දැන්න ස්වභාවයන් තියෙනවා. අන්නේ විඥානවාදී වෙච්ච අය තමයි ඔය සමාධි වඩන්නේ. අරමුණු ඇති කරගන්නේ. ඒකාග්‍රතා කරන්නේ විඥානවාදී. ඉතින් විඥාණයට සමවැදිලා තමයි ඉදේ කරගන්නේ. හරි අපහසුයි, හරි අමාරුවෙන් තමයි වැඩ කරන්න වෙන්නේ. ඒගොල්ලන්ට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බෑ. හැමදෙස්සෙම යම් කිසි පීඩනයක් දරාගත්ත කෙනෙක් වාගේ විඥානවාදී පාලනය ලේසි. හැබැයි තේරෙනවා ලේසි. මොකද විඥානගත මනුස්සයට විඥානවාදී ක්‍රමයක් ඉගැන්වීම ලේසි. ලේසිද නැද්ද? ඉතාම ලේසි. දැන් මේ නිර්වාණ ධර්මයේ කෙනෙක් තුල අවසන්න අමාරු වුණාට, අවබෝධ කරවන්න අමාරු වුණාට කෙනෙක්ගේ තරහා උස්සන්න හරි ලේසි. ඒකට හේතුව ඒක විඥානවාදී දෙයක්. තරහත් එක්ක මනුෂ්‍ය ජීවත් වෙනවනේ. තරහා උස්සන්න ලේසි. බය උස්සන්න ලේසි. කෙලෙස් උස්සන්න ලේසි. භාවනා විඥානවාදී. භාවනා නොකිරීමත් විඥානවාදී. එතකොට මොකද්ද විඥානවාදී නැත්තේ? මොන ප්‍රශ්නේ? මොකද්ද විඥානවාදී නැත්තේ? කිසිම දෙයක් නොකර සිටීම. ඒක අක්‍රියවාදී විඥානවාදී. ඒක යංගිසි දවසක බෙල්ල ගලවල පැත්තකින් දේලා, ඔළුව ගලවල පැත්තකින් දේලා කල්පනා කරන්න පුරුදු වෙච්ච දවසට ඔයවක තේරෙනවා. බෙල්ල ගලවල පැත්තකින් දේලා කල්පනා කරන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනේ මතක් කරන්නේ ඉන්ද්‍රියන් හය ඉක්මවා දකින්න කියලා. බෙල්ලගල වල පැත්තකින් තිබ්බොත් එහෙම ඉන්ද්‍රියන් හය ඉක්මවනව නේද අනිවාර්යෙන්ම? නේ? ඉක්මවන්න ඕනනේ. ඔබේ ජීවත් වන ඉන්න මනුස්සයා ඔබ තුල ජීවත් වෙන මනුස්සයා මරා දමලා ඔබට පුළුවන් නම් මලමිනී අවදි කරවන්න ඔබ ජීවිතයේ සද්ධර්මයේ දකිනවා. ඒ ජීවත් වෙලා ඉන්න පුතඥය මරලා දාන්න ඕන. මරලා දාලා මැරිච්ච මනුස්සයා අවදි කරන්න ඕන. ජීවත් වෙන කෙනා මරලා දාලා මැරිච්ච කෙනා අවදි කරන්න ඕන. ආන්න යා තමයි සම්බන්වේ දකින්නේ. ඔය ඔය දේ කරගන්න බැරුව තමයි ඔය ගොඩාක් නැහින්නේ දුක් විඳින්නේ. එහෙම කියොත් මේ වැරදි වැඩ කරගන්න ලේසියට හදා ගන්න පුළුවන් ඒක. හරිද? හරි විදියටත් නෙමෙයි, වැරදිද? වැරදි විදියටත් නෙමෙයි. එහෙම හිතන්න එපා. කොහොම හරි අපිට ඕන මේ අර චාන්ස් එකක් හදා ගන්න නෙමෙයි, අර පැවැත්මට ලේසියක් හදා ගන්න නෙමෙයි. ගොඩාක් ආගම්වල ඒකනේ රත් වෙච්ච යකඩයක් උඩ තියේ ඉඳගෙන සතෙක් ඝාතනය කරනවා නම් ඝාතනය කරන්න ගියපු ආගමට උනේ මොකද්ද? ඈ සිගරට් එකක් පුච්චලා දාලා ඒක උඩ නැගලා සතුන් මරනවා. එහෙම නැත්තම් රතු රෙදි කෑල්ලක් දාගෙන රතුන් මරන. රත් වෙච්ච යකඩයක් කියන එක රතු රෙදි කෑල්ලක් යකඩයක් උඩ තියලා ඒ වගේ හදා ගන්නවා. එහෙම හදන්න නරකයි. වැරදි දේ වැරදිත් නෙමේ, හරි දේ හරිත් නෙමේ කියලා ගන්න ගියොත් එහෙම සම්පූර්ණ මුලාවක. පිටින් ඉඳන් හිතන්නේ නැතුව ධර්මයට පත් වෙලා දකින්න ඕන. දැන් ওই පිටින් ඉඳන් හිතන කල්පනා කළොත් එහෙම යා උපකල්පනය කරනවා. එතෙන්ට ගියාම මේ වගේ පේනව ඇති කියලා. නේද? ගඟෙන් මෙගොඩ ඉඳගෙන කල්පනා කරනවා ගඟෙන් එගොඩට ගියාම මේ වගේ පේනව ඇති. ඒ උපකල්පන හැම අවස්ථාවකදීම වැරදිලා තියෙනවා. රටක් ගැන වුණත් එහෙමයි. උපකල්පනය කිරීම තුළ රටට ගියාට පස්සේ පේන උපකල්පනය නෙමෙයි. ඒ නිසා ඔබ ධර්මයේ අත්දකින්න තුරුම ධර්මයේ උපකල්පනය කිරීමෙන් පළක් නැත. ඒ මොහොතේම දහම දකින්න කෙනෙක්ද අකාලිකත්වයේ තුල ජීවත් වෙන කෙනෙක්ද? ඔබටම මේ භවයේදීම සාක්ෂාත් වෙච්ච දහමක්ද? ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගත් දෙයක්ද තමා තුළ පවතින්නේ? සංකල්පයෙන් තොරද? අන්න එයාට තියෙනවා ධර්මයේ ජීවිතය. මේ මිනිසුන් ලෝකයේ ධර්මය ගැන හිතන්නේ එක එක විදියට. සමහර වෙලාවට හාමුදුරුව පොඩි නම් හිතනවා මෙයාගේ බණත් එච්චර ලොකු එකක් නෙමෙයි, හැක පොඩි එකක් වෙන්නේ නැති කියලා. සමහර වෙලාවට හාමුදුරුව ලොකු නම් හිතනවා හාමුදුරුව හරි ලොකුයි, පට්ටම් ගණනාවක් තියෙනවා, ලොකු බණක් තමයි කියන්නේ කියලා හිතනවා. හෙමින් කිව්වහම හිතනවා ඒ පොඩි බණක් කිව්වේ කියලා. ටිකක් පොඩි දෙයක් හරි ටිකක් සද්දේ දාලා කිව්වොත් එහෙම හිතනවා ලොකු බණක් කිව්වේ. වැඩියෙන් කතා කරොත් හිතනවා එතන සෑහෙන බණක් ඇහුවා, සෑහෙන බණක් කිව්වා. වචනයක් දෙකක් කතා කරොත් හිතනවා පොඩි බණයි කිව්වේ. නිවැරදි අර්ථය සොයා ගන්න තුරුම මනුෂ්‍යයා ඔය අන්ධකාරයේ සිටිනවා. සමහර විටක මහා හඬේ මහා කතාවකට වඩා එක වචනේ බර තියෙන්න පුළුවන්. තේරුම් ගත්තේ නැති දේවල් ටිකක් හැමතිස්සෙම පහු කරගෙන මං ඊළඟ එකට උත්තර සපයනවා කියලා ඉස්සරහට යනවා. පස්සේ බලනකොට මුළු පේපරේටම උත්තර නැහැ. එහෙම කරගන්න එපා. එහෙම නැත්තම් හැම ප්‍රශ්නයකටම භාගේ උත්තරය සපයලා එනවා. භාගයක් උත්තර සපයපු නිසා සමහරලාට මුළු ලකුණු ප්‍රමාණයම නැති වෙන්නත් පුළුවන්. නැත්තම් අඩක් හම්බ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ නොතේරුම් ගත්ත, අනවබෝධයේ වෙච්ච, හරියට පැහැදිලි වුණ නැති ධර්ම කරුණු කීයක් නම් පහ වුණාද මේ දේශනාව තුළ? ඔබ ආපස්සට හැරිලා ඒ සියල්ලටම උත්තර සපයන්න ඕන. අපි ඒක මග ඇරලා අපි හිතුවොත් අපිට ඊළඟ එකට ලේසි වෙයි කියලා නෑ. මොන සිතින් බැලුවොත්ද ධර්මය ඔබට පේන්නේ? එක එක හිතින් බලන්න පුළුවන් නේ. යමෙක් දිහා ද්වේෂ සිතින් බලන්න පුළුවන්. ඊළඟට රාග සිතින් බලන්න පුළුවන්. ලෝභ සිතින් බලන්න පුළුවන්. මෝහ සිතින් බලන්න පුළුවන්. ඕනම දෙයක් දිහා බලන්න පුළුවන්. භවනාවන් වල ස්වરૂපයත් ඕක. මේ පැතිකඩවල් දෙකක් හදා ගන්නවා. ලෝභ සිතින් බලන්න, ඒ අරමුණට කැමති. දේශ සිතින් බලන්න, මෙන්න මේ දේවල් ටික මගේ සිතේ නොතබිය යුතුයි. අර නොතබිය යුතු ටික ආවහම ඒවට පහර දෙනවා. දුපිය කියලා එනවා. වැඩක් නැහැ. අනිත්‍යයි. කෙලෙවුවා. ඊට පස්සේ තමන් කැමති මානසික ස්වરૂපේ ආවහම ආන්න මම හිතපු මානසික ස්වરૂපය මේක මට තියෙන්න ඕන. මේක මම අල්ලගන්න ඕන. ධර්මය පේන්නේ විමුක්ති සිතට පමණයි. රාග සිතට පේන්නෙත් නැහැ, ද්වේෂ සිතට පේන්නෙත් නැහැ, මෝහ සිතට පේන්නෙත් නැහැ, විමුක්ති සිතට. තමන්ගේ සිත විමුක්ති නම් විමුක්ති සිත පේනවා. තමන්ගේ සිත විමුක්ති නැත්නම් ඔබට විමුක්ති සිතක් කොහෙ දකින්නද නේ? විමුක්ති සිතක් තිබුණොත් විමුක්ති සිත පේන්නේ. දැන් මේ විශ්වීය ධර්මය විශ්වයට මුසුව බලනව ඇරෙන්නට අර මහා පෘථුවිය ලෝක බෝලේ කාමරයට ගේන්න බෑ. මොකද ඔබේ දෘශ්‍ය දෘෂ්ටියක් කියලා කියන්නේ ලෝක බෝලේ තුල හදපු එක කාමරයක්. සංකල්ප කියන්නේ තවත් කාමරයක්. එක කාරණයක් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් මුළු බුද්ධ ශාසනයම අවබෝධ කරගන්න. එක කාරණයක්වත් ප්‍රත්‍යක්ෂ නොකොට කරුණු දහහක් ඉගෙන ගත්තත් බුද්ධ ශාසනයේ කියන දෙහි අබමල් රේණුවක්වත් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් නෙමෙයි. ඒක තේරෙනවද? එක කාරණයක් නමුදු ප්‍රත්‍යක්ෂ කළොත් ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. එක කාරණයක්වත් ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව හුදු දැනගැනීමක් කළාට කරුණු දහසක් හෝ ලක්ෂයක් හෝ බුද්ධ ශාසනයේ අබමල් රේණුවක්වත් ගත්ත කෙනෙක් නෙමෙයි. නිකම්ම නිකං හිස් මිනිස්සු හැටියටයි දැක්කේ බුදුහාමුදුරුවෝ. ප්‍රත්‍යක්ෂ නොවු සූත්‍ර දහසක් ප්‍රත්‍යක්ෂ නොවු ගාථා දහසක් ගන්න මනුෂ්‍යයට වඩා එක ගාථාවක් අවබෝධ කර ගැනීමයි බුදු කෙනෙක්ගේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු. ඔබ කරන්නේ මොන මොන වැඩේද කරන්නේ? බණ කියලා ගොඩාක් කරුණු ටිකක් රැස් කරගෙන අර සූත්‍රයක් දන්නවා, මේ සූත්‍රයක් දන්නවා, මේ කොටසක් දන්නවා, මේ චිත්ත වීතිත් දන්නවා, මේ උපක්ලේශයක් දන්නවා. ඕ ඒ කියන්නේ කිසිම යථාර්ථයක් නැහැ. බුදු වචන සම්පත. සමහරලාට ඒක තමා තුළ කොතනද තියෙන්නේ කියලා දන්නේ නැහැ. තමන්ට ඒක මොන විදිහටද ප්‍රායෝගික වෙන්නේ කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට තරගී තාම වේදනාව පිළිබඳව සූත්‍රවල යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. එච්චරයි. ඔක වටහා ගන්න බැරි කම නැතිව ඔගේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න බැරි කම තියෙන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් අපි දන්නවනේ සාහරණේ දැන් ඉතින් ත්‍රිවේදනාව ඉක්මවා මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. ඉතින් දැන් දන්නවනේ අපි ඒක. දන්නවා ඉතින් තමා තුළ ප්‍රායෝගික කලේ නෑනේ ඒක. ඔබ දුක්ඛ වේදනාවෙන් තොර වුණාද? සුඛ වේදනාවෙන් තොර වුණාද? උපේක්ෂා වේදනාවෙන් තොරව මේ ලෝකේ අත්දැක්කද? දකින්නවද? ඒකවල නෑ, ඒකවල නෑ. දැනුම හරි හිස් ස්වභාවයකින් යුක්තයි. දැනුමේ බර නැහැ. දැනුම කියන්නේ එවරස්ට් ස්කන්ධ මෙච්චර උසයි කියලා කියනෝ වගේ කතාවක්. එච්චර උසක් ප්‍රායෝගික කරන එක ඒ කඳු මුදුනට නැගින එක තමයි අපහසුම කාරණය. ඔබට තේරෙනවද පංච උපාදානස්කන්ධය මොනතරම් ලෝව තියෙන ප්‍රබලම බැඳීමක්ද? මේ පංච උපාදානස්කන්ධය තණ්හාවෙන් අපිව කොච්චර බඳවලා තියෙනවද? මේ ලෝකේ තියෙනවනම් යම් කිසි අපිව එකට බන්ධනය කරන අලවන ගම් එකක් ශක්තියක් මේ මමත්වයට බඳලා තියෙන බැඳීම තරම් ප්‍රබල ලෝක බැඳීමක් නැහැ. ඒකින් ගැලවෙන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට අනිත් දේවල් වලින් එන් මනස නිදහස් කර ගැනීම කවර කතාවද? ලෝකේ ලොකුම බන්ධනේ ලිහලා දාන කෙනාට අනිත් බන්ධන කවර කතාවද? මෙතෙක් වෙලා අපි ඉලක්ක කරේ නිරෝධය. මෙතෙක් වෙලා අපි ඉලක්ක කරේ ලෝකෝත්තරත්වය. මෙතෙක් වෙලා අපි ඉලක්ක කරේ අරහත්වය. ඕනම ආර්ය ශ්‍රාවකෙක් අරිහත්ත්වයේ ඉලක්ක කරගෙනයි ගමන යන්නේ. අරිහත්ත්වයයි ආමුල් කරගන්න. එයාගේ ප්‍රතිෂ්ඨාව විමුක්ති අරිහත්ත්වය. ප්‍රතිඵලය අරිහත්ත්වය. ඒ ආර්ය භූමිය දෙසින් හමායන සුළඟ ඒ සුළඟෙහි ඇති සුවය ඔබට දැනෙනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මානසික ලෝකයේ උපාදානස්කන්ධේ යම් උපාදානයක් අල්ලාගෙන සිටීද, ඒ අල්ලාගෙන සිටින තාක්කල් එයා පීඩා විඳිනව මොන වගේද? ගිජුලිහිණියෙක් මස් කෑල්ලක් ගත්ත ගිජුලිහිණියෙක් වගේ. එක ගිජුලිහිණියෙක් ඒක අරගෙන යනකොට තව ගිජුලිහිණියෙක් ඇවිල්ලා ඒ ගිජුලිහිණියට කොටනවා. එහෙම නැත්නම් අර මස් කෑල්ල දැහ ගන්න දරා උත්සාහ කරනවා. එතකොට එයාට බේරෙන්න බැරිදනේ එයා කරන්නේ ඒක අතහරිනවා. අධහැරියට පස්සේ ඒ අහසෙදිම ඒක වැටෙන්න කලින් තව එක්කෙනෙක් අල්ල ගන්නවා. ඊට පස්සේ එයා පස්සේ අනිත් අය ඔක්කොම යනවා. දැන් අතහරින තුරුම අරයා පීඩාව විඳිනවා. විසඳුම හැටියට පිළිගන්නේ අතහැරීම. ආන්න ඒ වගේ කියනවා මේ මානසික ලෝකය, කාම ලෝකය මිනිස්සේ අල්ලගෙන ඉන්නවා, දරාගෙන ඉන්නවා. අතහරින තුරුම ඒ අල්ලගත්ත දෙයින් බැට කනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම මේ අල්ලගත්ත දේ නෙමෙයි මට බැට දෙන්නේ වෙන දෙයක් කියලා. හොඳට හැරිලා බලන්න ඔබ තුල ඔබ බැට කන්නේ ඔබ අල්ලගත්ත දෙයි. මේ බොහෝතේ ඔබ බැට කනවා නම් යම් තැනකින් ඒ බැට කන්නේ අර ගෙජුළු හිණේක එක මස් කෑල්ලක් අරගත්තා වගේ ඔබ යම් දෙයක් අරගෙන යනවා ඒ දෙයින් බැට කනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආධ්‍යාත්මේ උපාදානස්කන්ධේ යම් ධර්මතාවයක් තමන් අල්ලගත්තද ඒක හරියට තහුලක් ගත්තා වගේ, තහුලක් නෙමෙයි හුලක් ගත්තා වගේ. හුලක් කියන්නේ අර රාත්‍රී පන්දම. මේ පන්දම අරන් යන මිනිස්සයා මේ පන්දමේ ගිනි දැල් වලින්, ඒ ගිනි රොඩු වලින් පිච්චෙනවා, බැට කනවා. බලන්න ඔබ ඔබ දරාගත්ත දේ ඔබට බැට දෙන විදිය. මේ සත්වයාගේ ඇලීම කොහොල්ල කුලේ ඇලුණු මැස්සෙක් වාගේ, කුරුල්ලෙක් වාගේ ගැලවීමට හරි අමාරු. කොහොල්ල කුලේ ඇලුණු හාවෙක් වාගේ, සතෙක් වාගේ. මිදෙන්න ලේසි නෑ. හරියට දහම තුල ඥානය පැවැත්වුවේ නැති වුණොත් මිදෙන්න බෑ. දහම තුල ඥානය පැවැත්වුවොත් විතරක් මිදෙන්න පුළුවන්. බුදුරජාණන් සවත් උපමාවක් කරනවා. අර කාන්තාරේ යනකොට තියෙන වැලි අගාධ තියෙනවා, වැලි වලවල් තියෙනවා. උඩ වැල්ල වගේ තියෙන එක පාට වැලි අගාධයේ තියෙන උඩ වැටුණාට පස්සේ මෙයා ගොඩ ගන්න, ගොඩට එන්න උත්සාහ කරන විට තවත් ඒ වැලි අගාධයට යා. තවත් යනවා. ගිහිල වැලි වලින් වැහිලා මිය යනවා. ධර්මයේ ක්‍රමවේදයේ හරියටම හඳුනාගත්තේ නැති වුණොත් එයත් මෙතන ගැලවෙන්න උත්සාහ කරන හැම වෙලාවකම ආයි දෘෂ්ටිගත වෙනවා, ආයි බන්ධනවලටපත් වෙනවා, ආයි සංකල්පවලට යනවා, ආයි ගැටලුවල පැටලෙනවා. හරියටම ධර්මයේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. ක්‍රියාවකට නොවැටේ හරියට විදර්ශනාව පවත්වාගෙන යා යුතුයි. ක්‍රියාවකට වැටුණු විදර්ශනාව නෙමේ, ක්‍රියාවකට නොවැටුණු විදර්ශනාව. ක්‍රියාවකට වැටුණු විදර්ශනාව අපිරිසුදු රෙදි කෑල්ලක් වාගේ. අපිරිසුදු රෙදි කෑල්ලකින් තුවාලයක් විස දැවුවොත් එහෙම ඒ රෙදි කෑල්ලේ තියෙන විස බීජ තුවාලයට ඇතුල් වෙලා මොකද වෙන්නේ? තුවාලය වණ වෙනවා. ක්‍රියාවෙන් තොර විදර්ශනාව පිරිසිදු රෙදි කෑල්ලක් වගේ. එවිට ඒ රෙදි කෑල්ලෙන් පුළුවන් තුවාලයේ තියෙන සරවා දියර ලේ ආදී ඉවත් කරලා තුවාලය සනීප වෙන මට්ටමට හදාගන්න. චේතනාවෙන් කරන ක්‍රියාව. කුරුල්ලෙක් කූඩුවක දාලා තියාගත්තොත් ඒ දොරටු විවෘත කරනකම්ම ඒක ඇතුලෙන් අපිට ලොකු ශබ්දයක් නැගෙනවා. එකක් පිහාටු ගහනවා, අනිත් එක ඒ කුරුල්ල ගිරව කෑ ගහනවා. අපි ගිරවෙක් කියලා හිතමු කූඩු කරලා තියාගන්න. අරයා කෑ ගහනවා මේකෙන් පිටත් වෙලා යන්න. ඉතින් අපි බලනවා මෙයා කෑම දීලා හුරුතල් වචන කියලා කොහොම හරි සංසුන් කරගන්න. ඒත් හරියන්නේ නැහැ, වරින් වර කෑ ගහනවා. අපි මේ කූඩුව විවෘත කරනවා. විවෘත කළා දුන්නට පස්සේ මොකද වෙන්නේ? කුරුල්ල පිහාඹල යනවා. ඊට පස්සේ අර කුරුල්ල කූඩුව පැත්තෙන් අපිට ලොකු ශබ්දයකුත් කෑ ගැහිල්ලකුත් ඇහෙන්නේ නැහැ. ඔබේ දෘෂ්ටිය ඔබ හිර කරගෙන ඉන්නවා නම් ඒ දෘෂ්ටිය මොකද කරන්නේ? අර හිර කරගෙන ඉන්න පීඩණයට කෑ ගහනවා. ලොකු කතාවක් ඔය කතාවෙන් ඔබට හිතා ගන්න පුළුවන්. ඔව්, සිතේ ඔබ හැම දෙයක්ම වාගේ හිර කරගෙන ඉන්නේ. ඒක කූඩු කරලා තියෙන්නේ. සිත මුදා හරින්නේ නැතුව කූඩු කරලා තියාගන්න අඟුලක් දාලා ඒ කූඩු කරපු දෙයම කෑ ගන්නවා. ඇයි අපි කූඩු කරගන්නේ? කූඩු කරලා අපි හැම දෙයම තියෙන ලස්සන දේවල්. කැදදයක් කූඩු කරන්නේ නැහැ නේ? ප්‍රිය වූද, මනාප වූද, කාන්ත වූද දේ අපි මොකද කරන්නේ? කූඩු කරනවා. දැන් සමහර බල්ලෝ ඉන්නවා, අර නෙට් එකේ බල්ලෝ බලනකොට බල්ලන්ගේ ගණන්. සමහර බල්ලෝ ලක්ෂ ගණන්. හරියනයි. ඉතින් මේ බල්ලවත් අරගෙන ඇවිල්ලා මේ බල්ලට නිදහසක් දෙන්න නෙමෙයි අරන් ඉන්නේ. මොකටද? කූඩු කරන්න. කැත බල්ලු ටික නිදහසේ ඉන්නෝ, ලස්සන බල්ලු ටික කූඩු වල ඉන්නවා. නිදහස අහිමි වීමට සුදුසුකමක් ලස්සන වීම. සමහර නෝන්ලාටත් ඔය ප්‍රශ්නේ තියෙනවා නේද? නිදහස අහිමි වීමට සුසුසුකමක් ලස්සන වීම. සමහර අය කියලා තියෙනවා වයසට ගියා හැමදේ අපිට හෙනේට හිටියේ අපේ තිබුණු ලස්සන තමයි. ඒ වගේම ඔබේ මනස ඇතුලේ සිද්ධාමයේ ඔබ දකින්න ඔබ සමහර වෙලාවට භෞතික දෙයක් නොමේ ඔබේ ආකල්පයක් ඔබ කූඩු කරගෙන සිටින්නේ. ඔබේ දෘශ්‍ය මායාව ඔබ කූඩු කරගෙන තියෙන, ඔබේ බෞද්ධකම ඔබ කූඩු කරගෙන, ඔබේ ජාතිකත්වය ඔබ කූඩු කරගෙන තියෙන්නේ, ඔබේ කතෝලිකකම, ඔබේ මුස්ලිම්කම, ඔබේ හින්දුකම ඔබ කූඩු කරගෙන ඉන්නේ. ඔබ ඔබේ යයි හිතන දේ ඔබ කූඩු කරලා තියෙන්නේ. පරමාර්ථ වශයෙන් බැලුවහම මේ ලෝකෙම නැති වෙලා ගියත් විනාශ වෙලා ගියත් ඒක ප්‍රශ්නයක් නෑ. හේතුව මට අයිති ලෝකයක් නෑ. ලෝකෙම මේක තේරුම් ගත්තොත් මුළු ලෝකෙම සාමකාමී. ලෝකේ සාමකාමීත්වය නැත්තේ, මනස තුල සාමකාමීත්වය නැත්තේ මේක අනුන්ගේ දේ, මේක මගේ දේ කියලා වෙන් කරන තැන. පරමාර්ථ වශයෙන් පරමාර්ථ සත්‍යයට අනුව ඒක හරි. ලෝකෝත්තර සත්‍යය තුළ සම්මුති ධාමයක් තියෙනවා. නමුත් අපි පරමාර්ථ සත්‍යය තුළ ස්ථාවරත්වයේ ඉන්න ඕන. ඔබේ කූඩු කරගත්ත මනස කෑ ගසනවාද? ඔබට පීඩා පමුණවනවාද? දරා ගන්නට නොහැකි අසමතුලිතතාවයක් ඇති කරවනවාද? දැන් සමහර අය කියන මගේ මනස හරි වික්ෂිප්තයි, මට පාලනය කරගන්න බෑ. ඒ කූඩු කරලා තියෙනවා. මනස විවෘත වෙන්න ඕන. දැන් සමහර වෙලාවට අපි හිතමුකෝ අපි මොනවා හරි පොඩි වරද්දක් වුණා කියලා. අපි සමහර වෙලාවට ඒක අනිත් කෙනාට සොරි කියන්නේ ඇයි හේතුව? මගේ තියෙන ලොකුකම නිසා. වරද්දක් වුණා නමුත් සොරි කියන්නේ ඒක ලොකුකම නිසා හිතනවා. දැන් එයා අර ඒ සිතුවිල්ල තමා තුළ පැමිණියත් තමන් ඒක ක්‍රියාත්මක කරවන්න නැති ඇයි තමන්ගේ තත්වය කියන එක කූඩු කරගෙන ඉන්නවා. ওই තත්වය කියන එක කූඩුව ඇතුළට එකතු වෙන අර උද්දච්චකම නිසා, මාන්නය නිසා ඇති කරන ආශ්‍රව සියල්ල. ඊට පස්සේ ඒක හරි බරක්. ඒ පීඩාවත් දරාගෙන තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. විවෘතනේ. මනස විවෘත නම් කූඩුව අරපු අර ගිර වගේ කූඩුව වගේ දොර කවුළු විවෘත කරපු කූඩුවක්. එළියට යන්න ඕන කෙනා කෑ ගහනමින් ඉන්නේ, එයා එළියට ගියා. නිදහස් වුණා. කූඩුව නිදහස්. ඔබෙත් ඔබේ සිතිවිලි පද්ධතිය, සිතිවිලි ධාමය, ආධ්‍යාත්මය කූඩු කරන්නේ නැත්නම් ඔබේ මේ සිතිවිලි සියල්ලම විශ්වයට මොසු වෙලා නිදහස් වෙලා මෙතන හිස් කූඩුවක්. නිදහස් තැනක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි ඉතින් ඔබ ලස්සන ඒවා ගෙනල්ලා කූඩු ඇතුලේ දාලා ලොක් කරගත්තොත් කූඩු ඇතුලේ ඉන්න බැරුව ඒගොල්ලෝ කෑ ගහනවා. ආසාවට දාගන්නවා. ඒක ආසාවේ අනිත් පැත්ත ටික ඔක්කොම ටික විඳ දරා ගන්න ඕන. දැන් බල්ලෙක් හදාගත්තොත් මේ බල්ලගේ ලස්සන විදින අතර ඒ හාදයේ තියෙන චූගඳ, ඒ හාදයක් ඇදගරහම තියෙන බලුගඳ, ඔය ඔක්කොම දරාගන්නේ ගිරෙද් දාගත්තාම ඒත් ඒවා ඒ සදාට කනබොන ටික වෙලාවට දීමේ අවශ්‍යතාවය සහ නොදුන්නොත් තියෙන මානසික තැවීම, කෑගොස්සන් ගහන එක, ඒ වගේ මෙතන කැප ගලහම ඒවා පිරිසුදු කරන එක, මැක්ක බෝ වෙන එක, ඒ සතාට උඩ අර මෙව හැදුනොත් ඒවා අනිත් අයටත් බෝ වෙන එක, ඔය ඔක්කොම ඉඳ දරා ගන්න ඕන කුඩු කර ගැනීම නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් කුඩු කරගත කෙනෙක් නෙමෙයි, ප්‍රේ නිදහස් ආධ්‍යාත්මයක් තිබුණ උන්වහන්සේට. උන්වහන්සේට ගහක් මුලත් එකයි, රජමාලිගාවත් එකයි. මේ රජමාලිගාව ඕනේ මං ගහ මුලම ඉන්නේ කියන තැනත් නෑ. අපි ගියේ සතියේත් මතක් කළා, එක්කෙනෙක් ඉන්නවා නගරේ ඉන්න බෑ, එයාට කැලේ විතරයි සැනසෙලිදායක. තව එක්කෙනෙක් ඉන්නවා කැලේ ඉන්න බෑ, එයාට නගරේ තමයි සැනසෙලිදායක. සමහර අයට ග්‍රාම්‍ය වාසීත්වය තමයි සැනසෙලිදායක. එක්කෙනෙක් ඉන්නවා එයාට නගරේ සැනසෙලිදායකව ඉන්න පුළුවන්, ග්‍රාම්‍ය ගමෙත් ඉන්න පුළුවන්, ආරණ්‍යෙත් ඉන්න පුළුවන්. ආන්න එකයි වැදගත්. කෙනෙක් හිතනවා නම් මට මෙතන ඉඳලා සැනසෙල්ල පුරුදු කරන්න බෑ, මම කැලේ ඉඳන් ඒක කරන්න ඕන කියලා, ඒක දුර්වලකම. එහෙනම් එයාට හැමතැනටම යෝග්‍ය වෙච්ච මනසක් හදාගන්නට බෑ. එහෙනම් ඉතින් කැලේ පුරුදු කරන එක හැමදාම කැලේම තියන්න වෙනවා. දැන් නගරයට ගේන්න බැරි වෙනවා ඒක. පුජ්‍යලයන්ගෙන් තොරව පුරුදු කරගන්න එකේ පුජ්‍යල අනුගතව මිනිසුත් එක්ක ජීවත් වෙන්න එයාට හුරු කරන්න බැරි වෙනවා ඒක. ඒ සීමාවක් තියෙනවා. හිස් වචන කතා කරමින්, පරුස වචන කතා කරමින්, සම්ප්‍රප්පලාප කතා කරමින් කතා වෙන සමාජ ගහනයක් අනුමත කරන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් හැමතැනහිම තමන්ට හොඳට භාවිතා වෙන්න පුළුවන් සැනසෙලිදායක මනසක් තමයි බුදුහාමුදුරු නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් එක තැනකට විතරක් යෝග්‍ය වෙන, තව තැනකට යෝග්‍ය නොවන මනසක් නිර්මාණය කරන්නේ නැහැ. ඒවා පුජ්‍යලානුගතව හදාගන්න දේවල්. ඒවා එච්චර හොඳ දේවල් නෙමේ. ඒ මනස සාර්ථකත්වයට පත්වෙච්ච මනසක් නෙමේ, දුර්වලතාවයන්ගෙන් යුක්ත මනසක්. නිවන ලබන්න බෑ, නිවන පුරුදු කරන්න බෑ. නිවන දකින්න බෑ, විඳින්න බෑ. නිවන තියෙන දිහාවක් නෑ. නිවන ලබන පුජ්‍යලයක් නෑ. නිවනේ වර්ණයක් හෝ හැඩයක් නෑ. එම අංග ලක්ෂණ ඇති නිවන ඔබ දුටුවාද? ඒට තමයි ධර්මය කියලා කියන්නේ. ඒට අනුගත වීම තමයි ධම්ම ජීවිනය ජීවනය කියලා කියන්නේ. ධාර්මික ජීවිතය කියලා කියන්නේ. කොහෙවත් හිර වෙලා නැහැ. අල්ලගත්ත දෙයක් නැහැ, පුරුදු කරන දෙයක් නැහැ. නිවන පුරුදු කරන්න බෑ. පාලනය කරන්නට බෑ. කර්මය ඉක්ම වූ දහම. දැන් ආයි ඔබ කිසි වෙලාවක අහන්න එපා මම මොකද්ද කරන්න ඕන කියලා. අහන්නත් එපා, හිතන්නත් එපා, කරන්න දෙයක් හිතන්නත් එපා. ක්‍රියාවත් තුළ නිවනක් තියෙනවයි කියලා හිතන්නත් එපා. මම තරණය කළේ නැහැ, රැඳී සිටියේ නැහැ. තරණය කළේ නැහැ, රැඳී සිටියේ නැහැ. ක්‍රියාවෙන් ගිහිල්ලා ඊළඟට ක්‍රියාවෙන් තොර කරලා නිවන් දකින ක්‍රමයක් ඇත්තෙත් නැහැ. සමහර අය ඉතින් බොරුවට කියනවා මෙහෙම මෙහෙම ධ්‍යාන වඩනවා, ඊට පස්සේ අගනිට බ්‍රහ්ම ලෝකයට යවලා, ඊට පස්සේ පල්ලෙහාට බස්සලා නව සීවතකේ කරලා අට්ටික සංඥා වඩලා ආලෝක රසිනෙන් මෙහෙම නිරුද්ධ කළා කියලා මෙහෙම රෝලක් දානවා. ජීවිතේටවත් රෝල හදන්න බෑ කියන කෙනාට ඒක ප්‍රත්‍යක්ෂක් නෑ. ප්‍රත්‍යක්ෂ වෙලයි කියලා බොරුවට කියන්නේ දෙයි රවටෙන්න එපා. එහෙම රවුන් වලින් බෑ. ආරම්භයේ මග ස්වરૂපයත් අවසානයේ මග ස්වરૂපයත් එකයි. ආර්ය මාර්ගයේ අරිහත්ත්වයේද ආරම්භයේද ආර්ය මාර්ගයේම තමයි. ආර්ය මාර්ගය කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ දුරු කරන මාර්ගය. ඊට පස්සේ එතන ඉතුරු වෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ. ලෝභ ද්වේෂ මෝහ වලින් දුරු වුණාට පස්සේ තිබෙන ගුණ ධර්මයේ තමයි ඉතුරු වෙන ගුණ ධර්මයේ තමයි අලෝභය. නැහැ එතන පෙන්නලා තියෙන්නේ ලෝභ නැති බව විතරයි. අදෝෂය දෝෂ නැති බව විතරයි. අමෝහය මෝහ නැති බව විතරයි. එහෙම නැතුව මේක පෙන්නලා නැහැ. මෙතන කරුණාව තියෙනවායි කියලා. මෙතන පරිත්‍යාගය තියෙනවායි කියලා. ඈ මෙතන මොනවා හරි වෙන දෙයක් තියෙනවායි කියලා පෙන්නන්නේ. ඒ කරුණෝ හතර තුනම ඉවත් වීම විතරයි අනිත් පැත්තෙත් පෙන්නලා තියෙන්නේ. එතකොට තියෙනවායි කියලා යමක් කියන්න බෑ අලෝභය තුල. අලෝභය තුල යමක් තියෙනවා නම් එතන තියෙන්නේ අලෝභය නෙමෙයි ලෝභය. අලෝභය තුල ක්‍රියාවක් නැහැ. ලෝභය තුලයි ක්‍රියාව තියෙන්නේ. අලෝභය තුල දැක්මක් නැහැ. තියෙන්නේ ලෝභය තුලයි දැක්ම. අලෝභය තුල විඳීමක් නැහැ. විඳීම තියෙන්නේ ලෝභය තුලයි. ද්වේෂය තුලයි ක්‍රියාව තියෙන්නේ. අද්වේෂය තුල ක්‍රියාව නැහැ. ද්වේෂය තුලයි විඳීම තියෙන්නේ. කර්මය තියෙන්නේ. කර්මය විඳීම අද්වේෂය තුල නැහැ. මෝහය තුලයි ඔබට දැනුම තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධය තියෙන්නේ. ත්‍රිවේදනාව තියෙන්නේ. කාලය තියෙන්නේ. ලෝකය තියෙන්නේ. මේ වේදනාවෙන් තොර වූ තැන මේ දේ නැහැ. ඔබට දැනුම තියෙනවා වෙන්න පුළුවන් ධර්මය ගැන. ඒ දැනුම ප්‍රත්‍යක්ෂ වී තිබෙනවාද? ඔන්න ප්‍රශ්නේ. ඊළඟට අභියෝගයේ ඔබ ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. සමහරවල් හිතෙන් පහම නන්දහම්දුර කියන ඔක්කොම මට දැනෙනවා, මම දන්නවා, මට පේනවා. ප්‍රත්‍යක්ෂද? ප්‍රත්‍යක්ෂද නැද්ද කියන එක ඔබේ ආධ්‍යාත්මය ඔබට පවසන කාරණයක්. මාහටත් තිබුණු ගැටලුවක්. ධර්මයේ අල්ලි රේඛා වගේ හරියට කියන්න පුළුවන්. සමහරවල්ට අවබෝධයට පත්වෙච්ච කෙනෙකුටත් වැඩිය හොඳට කියන්න පුළුවන්. කම තිබුණා. ඒ වුණාට ධර්මයේ දන්න කෙනෙක් ඉදිරියේ ටික වෙලාවක් කියද්දි පැටලෙන ගතිය තියෙනවා. ධර්මයේ නොදන්න කෙනෙකුට කියන්න පුළුවන්. ධර්මයේ වගේම කියන්න පුළුවන්. අල්ලන්න බෑනේ යාට. ධර්මයේ දන්න කෙනා ඉස්සරහදී පැටලෙන ගතිය තිබ්බා. නමුත් අවසානයේ මට තේරුණා මේක ප්‍රත්‍යක්ෂ නෑ. මේක දැනුමේ තියෙන්නේ. මම මේක අවබෝධ කරගත්තේ නැතුව. සම්මුති පරමාර්ථ වශයෙන් සම්මුති වශයෙන් අපි නිවන කියන එක ස්වરૂපය අවබෝධ කරගෙන පරමාර්ථ වශයෙන් පරිවර්තණයටපත් වෙලා පරමාර්ථ වශයෙන් පරිවර්තණයටපත් වුණාන් පස්සේ යාට පංච උපාදානස්කන්ධේ නිස්කාරත්වය යා දන්න නිසා යාට ලෝකෝත්තර සමාධියක් තියෙනවා. පුරුදුගෙන සමාධියක් නෙමෙයි. ක්‍රියාත්මක සමාධියක් නෙමෙයි. සංඥා සංස්කාර වලින් කරන සමාධියක් නෙමෙයි. පුජ්‍යල සමාධියක් නෙමෙයි තියෙනවා. සමාධි නිරෝධ පහන. ඒ සමාධිය තුළ එයා නිරෝධය ඇති වෙනවා. අවබෝධය තුළම. ඒක පුරුදු කළ කරන දෙයක් නෙමෙයි. පුරුදු කරන දෙයක් නෑ. අවබෝධය තුළ. ගහක් වාගේ ගහක් හොඳින් පළදාව ඇති කරලා ඒ පළදාව ඒ ගහ තුලින්ම ඒ ගැට පැහුණු මට්ටමටත් පැහුණු දේවල් ඉදුණු මට්ටමටත් ඉදුණු දේවල් වියලුණු මට්ටමටත් ඇති කරලා ඒ ගහෙන්ම මේ පළදාව බිමට වැටෙනවා. සහ කරන ක්‍රියාවලියක් නැහැ. අපිට ඥාණය පංච උපාදානස්කන්ධයේ තියෙන නිස්සාරත්වය යථා අවබෝධය දර්ශනීන් ගුණයෙන් වැඩෙන්න වැඩෙන්න එයාර මෝරපු ගහක් වගේ මේ පළදාව පැහිලා ඉදිලා වේරිලා මොකද වෙන්නේ? වැටෙනවා. ඒකට කියනවා අවබෝධයෙන් අත්හැරීම කියලා කියනවා. අවබෝධයෙන් අත්හැරීම. අනවබෝධයෙන් අත්හැරින්න පුළුවන්. ඒවා හේතු දක්වා අත්හැරීම. අනවබෝධයෙන් අත්හරිනව නම් එයා අත්හරින්නේ ඇයි? හේතු දක්වලා අත්හරින්නේ. හේතු ඇතු අත්හරින්නේ. හේතු නැතු අත්හරින්නේ. මේ ආධ්‍යාත්මික අත්හැරීම හේතු දක්වා නැතුව කරන අත්හැරීම. හරියට අර ගහක කිලියක් පැහිලා ඉදලා බිමට වැටෙනවා වගේ. කොළයක් පැහිලා ඉදලා වැටෙනවා වගේ. ඔබේ මනස පුළුවන් තරම් අවබෝධයටපත් කරන්න. ඒ අවබෝධයටපත් කරන තැන ඔබේ මනස සංසිඳන. ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැද්ද? අවබෝධයට පත් වෙනකොට ඒක අත්හැරෙනවා කියලා. ඕනම දෙයක් මේ ලෝකයේ අවබෝධයට පත් වෙනකොට අත්හැරෙන ස්වභාවයෙන් යුක්තයි. අවසාන ප්‍රතිඵලය මොකද්ද? අයිති නැති බව. ඒකට දීර්ඝව අපිට ගැඹුරින් දකින්න පුළුවන් ගුණේ තියෙන්න ඕන. ඊට පස්සෙත් එයාගේ පැවැත්මක් තියෙනවා. හැබැයි පැවැත්ම අම්බලමේ පින. වලංක දක්ගෙන ඒක බිඳ පිගුණා. ඒකට අඬන්න දෙයක් නැහැ. ඒකට මට හිනා. එමනා ඔබට සිද්ධ වෙන අම්බලමේ පිනා වෙන්නේ. පුජ්ජල අත්විඳීම් වල තියෙන උපරිමේ නිදහසට ගියාට පස්සේ ඔබ අත්විඳින දේවල් ඔබ දකින දේවල් පුජ්ජලත්වයෙන් එහාට ගමන් කරනවා. ඔබ නොදන්න වෙන රටකට ගමන් කළාට පස්සේ අපි ගොඩක් කලාවට මේක මගේ රට මගේ දේවල් කියන ස්වභාවයෙන් ඉවත් වෙලා ඊට පස්සේ ටිකක් පුජ්‍යලත්වයකින් තොරව ඒ ලෝකෙ දිහා බලන්න පුරුදු වෙනවා රට දිහා බලන්න පුරුදු වෙනවා ඊට පස්සේ අපිට අනුගමනය කරන්න පාරක් වෙන්නලා තියෙනවා නම් ඒ පාරට ගමන් කරනවා මේවා අත තියන්න එපා කියලා තිබ්බොත් අත තියන්නේ නැහැ තමන්ට අදාළ පුටුවක් වාඩි වෙන්න දාන සීට් එකක් තිබුණොත් ඒකේ තමයි තමන් වාඩි වෙන්නේ ඒකට ඒක හරි අසල දිනවා අපි මේ විදිහට පවතිනවා මේ සද්ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ලෝකයේ විසින් සකසලා තියෙන ස්වභාවය තුළ එයාට පවතින එක අමාරුවක් නෙමෙයි අර වගේ අර තමාට අයිති නැති ප්‍රදේශයක තමන් වෙංගල්ල දෙන පුටුවේ වාඩි වෙන යන්න දෙන පාරෙන් ගමන් කළා පිට වෙන තියෙන තැනින් පිටත් වුණා යා පුජ්‍යලත්වයෙන් තොරව ටිකක් ඈතින් ඉඳගෙන ක්‍රියා කරනවා වගේම මේ ස්වභාව ධර්මය තුළ මෙයාට හැකියාවක් ලැබෙනවා ස්වභාව ධර්මයේ විසින් මට වෙන් කරන තැන මට ජීවත් වීමේ කුසලතාවේ හට ගන්නවා ඒ ධර්මයට ඒ ස්වභාවයට රූපයක් නැති නිසා අනිත් ආගම් ධර්ම වලින් පවා ඒ කියපු එක ඒගොල්ලන්ට ඒක තේරුම් ගන්න බැරි වීම තියෙන්නේ නැත්තම් පවතින්නේ කුමක්ද ඒකට කියනවා දේවත්වය කියලා නැත්තම් විශ්වීය ධර්මය කියලා කියනවා එහෙම නැත්තම් ලෝකෝත්තරත්වය කියලා කියනවා එහෙම නැත්තම් ස්වභාව ධර්මය කියලා කියනවා එහෙම නැත්තම් බ්‍රහ්මත්වය කියලා කියනවා එහෙම නැත්තම් නිර්වාණය බැඳීම් විරහිත අවස්ථාව නිවන කියලා කියනවා ඔය වචන එකක්වත් නෙමෙයි සත්‍ය අත්විඳීම වචනවල තියන්න බෑ ඒ විමුක්තිය ඒකට දෙවියන් කියන වචනයෙන්වත් නිර්වාණය කියන වචනයෙන්වත් බ්‍රහ්ම කියන වචනයෙන්වත් ස්වභාව ධර්මය කියන වචනයෙන්වත් ඒක ආමන්ත්‍රණය කරන්න පුළුවන් කමක් නෑ කාටවත් ආමන්ත්‍රණය කරන්න බැරි එහි හැඩයක් ගුණයක් තිබෙන තැනක් පැවැත්විය හැකි දෙයක් පුජ්‍යලත්වයක් ස්වභාවයක් එහි නොපවතින නිසා දැන් මේ දේ දකිනවා නම් මේ දේ තේරෙනවා නම් ඔබ මේ දේ ප්‍රත්‍යක්ෂ කරගන්න ගැනීම අභියෝගයට ඊළඟට යන්න ඕන සමහරලාට දැනුමට ආපු ගමන් හිතෙනවා හරි මට දැන් දැනෙනවා මට මේක සත්‍ය පුජ්‍යලේ නැහැ කියලා දැනෙනවා මේ ඇතුලේ කුරුකුරු ගානවා අතනක් ගිරව කෑ ගහනවා කුඩුවේ ගිරව ඉන්නවා පුජ්‍යලත්වයෙන් දැනෙද්දී හරින් එසා හොඳට දැනුම ප්‍රත්‍යක්ෂතාවය ප්‍රත්‍යක්ෂතාවය නම් ඔබ කූඩු ඇරියා ගිරව මෙතනින් ඉගිලුණා නැත්නම් කූඩු කරගෙන හිටපු සතා නිදහස් වුණා කූඩුව නිශ්චලයි ඔබේ ගැඹුරු මනස නිශ්චලයි කන්න බොන්න පවතින ඉන්න හිටින්න කරපු වැඩ ටික මතක් වෙන්න ඕනේ ඒ ටික තියෙනවනේ ඔබේ ආධ්‍යාත්මය නිශ්චලයි දර්ශනීය පූර්ණත්වයට පත්ව පවතිනවා නිදහස්ව පවතිනවා එතනින් ඔබ අවදි වෙලා ඉන්නවා එතනින් ඔබට ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන් දර්ශනයක් ඔබට තියෙනවා ගුණයක් තියෙනවා නිරන්තරයෙන්ම තමන්ට ආйти දැනෙන තමන් අවදි වුණාම ධර්මයේ සෝයවත් තියෙනවා දේශනාවේ ගුණයෙන් ඉතිරට යනවා වගේම ඔබේ ගුණය තුළින් ඔබ ධර්මය තුළ අවදිවන්න පුරුදු වන්න ප්‍රගුණ කරගන්න ඒක ඔබේ දෙලව යහපත පිණිස පවතිනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.